සම්මිතා ප්‍රඥා පටිච්ච සමුප්පාදී දැක්වෙන භව වීම සහ ජාති වාටපත් වීම එදිනෙදා ජීවිතයේ සම්බන්ධ කරුණු තුලින් පෙන්වා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. දැන් පටිච්ච සමුප්පාදී මේක හොඳට තේරුම්ගෙන ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදී කියන්නේ මෙතන. ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාදාමයකුත් තියෙනවා. මෙදා කරපුවාම හේතුවක් වශයෙන් කරපු කර්ම වේගයක ඊළඟ අත්භවයේ ඵලයක් ලබන තවත් ක්‍රියා ක්‍රම වේදියකුත් තියෙනවා. මේ පරිත්‍ථ සම්පාදේ මහා සාගරිවා කිව්වේ ඒකයි. විවිධ ක්‍රම වේදියකින් තෝරන්න පුළුවන්. මොහතක් මොහතක් ගානෙ වෙන ක්‍රියාවලියක් පරිත්‍ථ සම්පාදේ ක්‍රියාදාමයකින් විග්‍රහ කළ හැකියි. භවයක් භවයක් ගානෙ වෙන ක්‍රියාවලියක් දිනවා ඒකත් පරිත්‍ථ සම්පාදේ ක්‍රියාදාමයකින් විග්‍රහ කළ හැකියි. ඒ නිසා පරිත්‍ථ සම්පාදේ එක න්‍යායක් නෙමෙයි තියෙන්නේ. න්‍යායන් කෙලවරක් නැහැ. අනන්ත ණය සාගරයක් කිවි පරිත්‍යාවාදී ඒකයි. අනන්ත ණය සාගරයක්ගේ විවිධ න්‍යායන් මේ ලෝකේ යම් දෙයක් හටගත්තා නම් ඒකේ හටගත්ත හෝ මොනවා හරි විද්‍යාමාන පරිත්‍යාවාද ක්‍රියාවලියක හා සම්බන්ධයි. ඒකින් අහක් වෙච්ච එකක් නෙමෙයි. හැබැයි පරිත්‍යාවාදී කියන්නේ එකම ක්‍රියාදාමයක් විතරයි කියලා නිගමනය කරගත්තොත් එහෙම අද වෙච්ච පැටලිල්ල පැටලිලා ඉන්නවා. ඒ නිසා තමයි පරිත්‍යාවාදී කියවහම එකම ක්‍රමවේදියක් හැටියට තෝරන්නේ. එහෙම තෝරන්න ගිහිල්ලා ක්‍රමේ තේරුම් ගන්න බැරි දේ පරද්දගෙන තියෙනවා. දැන් මේ පරිත්‍ථ සමුපාදයේ විග්‍රහ කියන්නේ මේ භව කියන්නේ මොකද්ද කියලා අපි දකින්න ඕනේ. දැන් ජාති දැනගන්නත් එපා ඉස්සෙල්ලා. දැන් එක බුදුරජාණන් වහන්සේ මේවා විවිධාකාර තැන්වල මේ විවිධ ක්‍රමවේද අප්‍රමාණ ක්‍රමවේදයන්ගෙන් අවශ්‍ය අවශ්‍ය තැනට ඔබින ක්‍රමවේදයන් අරගෙන පරිත්‍ථ සමුපන්න විග්‍රහ කරලා තියෙන තැන් තියෙනවා. එහෙම තැනක් අරගත්තට පස්සේ ඒක විතරයි පටිච්ච සමුප්පාදය කියන නිගමනය කරගන්නවා පොතට සීමාජ්‍ය පිළිසක් අවබෝධයෙන් තොරව. අන්නේ විලාර මොකද කරන්නේ? අපිට දොස් කියනවා මම අවතෝම ජාතිය බල කියනවා කි. හැබැයි ඥාන ශක්තිය තියෙන අයට හොඳට පැහැදිලිව පටිච්ච සමුප්පාද න්‍යාය තේරෙනවා. ඒතකොට අවබෝධයක් ලැබෙනවා. මොනවා කරන්න දී කියමු ගන්න බැයි නම් ඒක අපිට කියන්න දෙයක්වත් නැහැ. දැන් මෙන්න මේකෙදි භවපත්‍යා ජාති කියනකොට මේ මිනිහෙක් වශයෙන් ඉපදිලා ඒ උපදින ක්‍රමවේදයක් පෙන්වන්න මිනිස් උපතක් ලැබෙන ක්‍රමවේදයේ පටිච්ච සමුප්පාද ක්‍රමයක් එක තැනක පෙන්වුවා. අන්නේ පෙන්වපු ක්‍රමවේදය අරගෙන ඒකටම සීමා කරනවා මොළු පටිච්ච සමුප්පාදේ. අලන්ත ණය සාගරියක් යන පටිච්ච සමුප්පාදේ අර පෙන්වපු එක කාරණේට සීමා කරගන්නවා. සීමා කරගත්තාම තෝරාගන්නේ බැරුව යනවා. දැන් භවපත්‍යා ජාති කියනකොට ජාති තෝරනවා. ඒ ජාති කියන එක තෝරන්න පටන් ගත්තට පස්සේ ඒ ජාතිනි අපි දකින ක්‍රමයක් තියෙනවා. යා යා ඒක මොකද්ද මේ ජාති වෙන්නකොට. ඊගේ ජාති මොනවද කියලා අහනකොට. ඒ ජාති සංජාති ඔක්කාන්ති අවිනිබ්බද්දි කන්දානම් පාතු බව ආයතනනම් පරිලාභෝ අයං උච්චති වික්කවේ ජාති. ওই ජාති වෙන්නකෝ එකතරක ජාති විග්‍රහය වෙන්න මේක කොහොම වෙන්න. තත්තගතම බව. ඔබ විග්‍රහ කරලා තිනවා. ඉතින් කාම බව, රූප බව, අරූප බව, අයං උච්චති බව එහෙමත් වෙන්න උදැන් තියෙනවා. මේ භව විග්‍රහ කරනවා, ජාති විග්‍රහ කරනවා. ඒ ජාති ජරා වෙන්නේ කොහොමද කියලා අහුවා බෙදෙනවා. එහෙන් කෙස් බැහිවීමක් ඇද්ද? ලොම් ඉදීමක් ඇද්ද? ඇඟ රැලි වැටීමක් ඇද්ද? ඉන්ද්‍රියංගේ දුර්වල වීමක් ඇද්ද? මෙන්න මෙහෙම ජරා කියත් විග්‍රහ කරනවා. දැන් අපි අයින ඔච්චරයි බුදුරජාන් වහන්සේ පෙන්වපු ජරා කියන නිගමනය කරගන්නවා. ඒ පොඩ්ඩ බලලා. ওই ජරා විග්‍රහ කරලා තියෙන්නේ ත්‍රිපිටකේ සාක්ෂියකුත් පෙන්නනවා. දැන් බුදුරන් වහන්සේ ජාති විග්‍රහ කරපු දෙන ওই මිනිහෙක් වශයෙන් ඉපදලා ඉන්න ජාතිය ගැන විතර ඔය කිව්වේ. කෙස් කොයිද හතුන්? ලොම් හැලීමක් තියෙනවා. කෙස් බැහැීමක් තියෙනවා හතුන්. හතුන්ගේ ජාති නැද්ද? දැන් සතාගේ උපත්ති ජාතියක් නෙමෙයි. ජරාවක් නැද්ද සතාට? මේ සතාගේ ජරා විග්‍රහ කරද්දී නම් කෙස් බැහැීමක් ඇද්ද කියොත් මොන කෙස්ද? මොන හතරද කෙස් තියෙන මිනිහට ඇදෙන්නේ? මේ ලෝකේ මොන තිරසනාලද කෙස් තියෙන්නේ? ලොම් මිස බල්ලගේ කෙස් ගහ කරලා වෙන්නම් කිව්ව කොහෙන් වෙන්නද? බල්ලගේ කෙස් ගහ වෙන්නම් කිව්ව බල්ලගේ ජාතියක් තියෙනවා. බල්ලා ජාතිය නේ. ඌරගේ කෙස් ගහ වෙන්නම් කිව්ව කොහෙ ඌර කෙස් තියෙන්නේ? ලොම් මිස කෙස් තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. අර පරිණාමවාදී කෙස් ඇදෙන කවද දන්නේ නැහැ. තාත එනි බාවා මිනිහා එනා කියලා කිව්වට කෙස් තා තියෙන මනුස්සයෙක් විතරයි. අනේ සතුන කේස් නැහැ. දුගති හදේකට කේස් නැහැ. සුගතිය උපන් අයට කේස් තියෙන. ඒකත් පුදුම දෙයක්. තකිද තියෙන ලෝකේ ස්වභාවය. හොයර වෙලව කොහෙවත් නැහැ කේස් තියෙනවා. අන්න ඇතියෙන වෙනසක් තියෙනවා. එන බුදුරන් වහන්සේ දේශනා කරනවා ජාති ධම්ම සූත්‍රයේ විවිධාකාර සූත්‍ර වලින් විග්‍රහ වෙනවා. ජාතියට අයිති ඒවා. බුදුරන් වහන්සේ දේශනා කර තැඟුළු මොනවාද ජාති? අමුදරුවෝ ජාති. ඌරෝ කුකුලෝ ජාති. එළුවහරක් ඉන්නනම් ඒවුත් ජාති. ඉඩකඩම් කියන්නේ සංහිඳී මුතුමැණි කියන්නේ ඒවත් ජාති කියලා වෙන්නේනවා. ජාති ධර්ම සූත්‍රයේ සංහිඳී වල පණ තියෙනවාද? හැබැයි බුදුරන් වහන්සේ කියන යම ජාති ධර්ම දේවා ජරා ධර්ම. එහෙනම් මොනවාද? සංහිඳී ජරා ධර්මයි කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒවා ජරාවටපත් වෙනවා කියන්නේ. ඉතින් ජරා ධර්ම කියන්නේ කේස් පැහැෙන එකයි කියන සංහිඳී වල කේස් කොයි ඉන්නේ? ලොම් කොයි? ඇඟ රැලි වැටෙනවා කියන සංහිඳී වල ඒවා තියෙනවා. දැන් මේක තමයි බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එකතැනකින් සාක්ෂියක් වශයෙන් අරගෙන පෙන්නන්න යනවා. මේ අසීමිතව සාගරයක් වගේ පරිච්ඡම පාදයේ තැනටෝ විනිදිර තැනින් තැන විග්‍රහ කරලා දේශනා කරලා තියෙනේ තෝරාගන්න බැරි. මේ මිනිහෙක්ගේ උපත් ඉඳන් මැරෙනකන් ඊළඟ උපත් තියනකන් කියන කාරණා ටිකක් කැටි කරලා පරිච්ඡම පාදයේ ගැට ගන්නට හදනවා සීමා කළා ওই විදිහට. මේකෙන් තෝරාගන්න බැරි. එහෙනම් නමුත් මේකෙන් මෙතන තෝරාගන්න බැරි අභිධර්මයේ තුල පරිච්ඡම පාදයේ විග්‍රහ කරලා තියෙනවා විභංග විභංග ප්‍රකාර විග්‍රහ කරලා හොඳට සම්පූර්ණ මහා විග්‍රහය. මෝතක් මොහතක් ගානි චිත්තක්ෂණයක් ගානි සිද්ධ වෙන්නව පරිච්ඡමපාද ක්‍රියාවලිය එහෙම විග්‍රහ කරලා තියෙනවා. ඒවා එකක්වත් බලන්නෙත් නැතුව හොයන්නෙත් නැතුව බොහොම සුළු තැනකට සීමා වෙලා පරිච්ඡමපාදයේ කියන එක ඉතාම සුළු තැනකට සීමා කරගෙන තමයි මේ තර්කවාද කරන්න හදන්නේ. එහෙනම් මෙන්න මෙතෙන්දි තියෙනවා මේ ඉතාම කුඩා මොහතක පවා සිද්ධ වෙන පරිච්ඡමපාද ක්‍රියාවලිය. එතන මෙතන මේ ජාති කියන වචනේ තෝරා ගන්න ඕනේ. මව් කුසේකින් බිහි වෙන එක විතරක් නෙමෙයි, ඒක එක ජාති ක්‍රමයක් විතරයි. ඒ බිහි වෙන සත්‍යයට වෙනම ජරාව එක්තරා ජරා කොටසක් ක්‍රමයක් විතරයි. ක්ෂණික ජරාවක් ක්ෂණික ජාතියක් තියෙනවා. ක්ෂණික උපතක් තියෙනවා. ඒවා තමයි අවස්ථාවල ජාති. දැන් අපි කියමු ළමා ජාතිය. ලදරු ජාතිය ඉතාලම ලදරුවා බඩෙන් උපන්නා. මව්ගේ බඩෙන්. ඊට පස්සේ ඒ බඩෙන් උපන්නේ ලදරුවෙක් නිසා. ඊටලා මෝරපු ළමයෙක් නෙමෙයි. දැන් ලදරුවා ළමා බවට පත් වෙනහම දැන් ලදරු ජාතිය දෙන්නේ ළමා ජාතිය. දැන් ළමා ජාතිය. දැන් මේක උපමාවක් වශයෙන් මේ මොහොතක් ගන්න තියෙන ජාතියක විග්‍රහ කරන්නයි මේ ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ළමා ජාතිය තව ටික දවසක් ගිහිල්ලා බලන්න අවුරුදු ගන්න ගිහින් බලනකොට. ආ පොඩි එකේ දැන් ගැටවර ජාතියට ඇවිල්ලා. දැන් ගැටවර ජාතිය මවුගෙන්ද උපන්. දැන් ඉතලා තිබුණේ නැහැ. ඉතලා තිබුණේ ළමා ජාතිය. දැන් එයාට ගැටවරයා කියනවා. ඉතින් මොන ජාතිය? දැන් ගැටවර ජාතිය. අනේ ජාති අවස්ථාවල හැදී. මේ අවස්ථාවකම ජාති සමාන නැහැ. ඉතලා තිබුණේ ළමා ජාතිය. දැන් ඒක ගෙවුණා. දැන් ගැටවර ජාතිය. ඉතලක ජරාවට මරණයට ගියා. ජරා මරණ කියලා කිව්වොත් දකින්න ඕනේ. මොකද ජරා කිව්වේ? මොකද මරණ කිව්වේ? දැන් ඊතල දකින්න ජරා බලන කියන්නේ තිබුණා වූ යම් තත්ත්වයක් හේතු ස්වභාවයෙන් තවත් දිරණ පවත්තන්න බැරුව ඒ තත්ත්වේ වැහැරිලා ඉක්ම ගියාද ඉක්ම යනවද ජරා? ඒ තත්ත්වේ ඉක්ම ගියාද මරණ? ඒක තමයි අවස්ථා ජරා සහ අවස්ථා මරණ. මේ ජරා මරණ දකින්න ඕනේ. සියලු ජරා මරණ සමාන නැහැ. මිනිස්සෙක් වශයෙන් මේ මුළු මිනිස් ජීවිත පොදියම එකට අරගෙන ඕකේ ජරා මරණ වයින්කොට තමයි අර කිව්වේ කෙස් මේ වැහෙනවා, ලොම් හැලෙනවා, ඇඟ රැලි වැටෙනවා, ඉන්ද්‍රියන් දුර්වල වෙනවා, ආදී වශයෙන් ජරා පින්නේ ඒකටයි. මේ මොහොතක් ගානි සිද්ධ වෙන ක්ෂණික ජරා සහ ක්ෂණික මරණ තියෙනවා. මේක අභිධර්මයේ විග්‍රහ කරලා තියෙන ක්ෂණික පරිච්ඡමපාද වේදි ක්‍රියාත්මක වෙන හැටි. අන්න ඒක තමයි අවස්ථා මරණය. අවස්ථාවක ජරා මරණ දෙක ඉතාම සුළු මොහොතක සිද්ධ වෙන දුර්වල වෙලා ගිහිලා ඒ අවස්ථාව අවිද්‍යාමාන වෙලා යනවා. වින අවස්ථාවක් විද්‍යාමාන වෙනවා. එන ගැටවල අවස්ථාව අවිද්‍යාමාන වුණාම තරුණ අවස්ථාවේ උපත. අන්න තරුණ ජාතිය. මැදි වයසට එනකොට ඒක ජරාවටපත් වෙනවා. තරුණ අවස්ථාව මැරුණා. දැන් තියෙන්නේ මැදි වයස අවස්ථාව. දැන් මැදි වයස පුද්ගලයා. ඒකේ උපද්දිය. අන්න ජාතිය. ඊට පස්සේ මහලු වෙනවා. මැදි වයස බව ජරාවටපත් වෙනවා, මැදි වයස බව මැරුණා. දැන් තියෙන්නේ මහලු ජාතිය. අන්න එහෙම මේ හතර ජාති තියෙනවා. දැන් ওই ಜಾති තුන ඉතිරින්න ඉතිරි ಜಾති පුරුෂයෙන් පුරුෂ ಜಾති. ಜಾති අප්‍රමාණ බෙදෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නාලා හොදර පිරිසිදු වෙලා ඉන්නවා. දැන් පිරිසිදු ಜಾති වෙනවා. කැතකුණු වල ජරාගගෙන ඉන්නවා. ජරා ಜಾති වෙනවා ඉතරය. ආගින්නා ගන්නවා.
සුද්ධ පවිත්‍ර වෙනවා. දැන් පිරිසිදු ජාති වෙනවා. කිලුටු අඳිවා කැදගෙන ඉන්නවා. කිලුටු ජාති වෙනවා. සුද්ධක වැද ගන්නවා. පිරිසිදු ජාති වෙනවා. දැන් මේ ජාති වෙනස් වෙන හැටි. මේ එකින් එක හැම දෙයක් ගානේ. ඔහොම යනකොට හිත් ජාති ඔක්කොට ඔලා වෙනස් වෙන එක. ওই කතේ ජාති ඔහොම ඈතින් ඈතින් පෙනිලා ලඟ කරගෙන බොහොම අමාරුවෙන් මොනෙක් සියුම් මොත බලන්න. හිතේ ජාති කොච්චර ලස්සට වෙනවද? දැන් ඉතලා හිතක් තියෙනවා. මොන හිතක්? රාග හිතක්. මොකෙන්ද පහළ උනේ? සාගාර වුණා කලමුණු කරගෙන හිතරකන් රාග හිතක් ඒ හේතුවෙන් ආවා. ඊට පස්සේ ද්වේෂ හිතක් ආවා. ඒ ඉතලා හිතද? රාග හිතේ ලක්ෂණ එකක් වන්නේ ද්වේෂ හිතේ. ඒක පහළුනේ කොහොමද? ද්වේෂයේ හේතුකාරක වෙන අරමුණක් ඇවිල්ලා ඒ ගැන හිතන්න ගිහිල්ලා. එතකොට ඒකෙන් පහළ වෙච්ච එක ද්වේෂ හිත. අනේ මන්ද මට මේවා තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මට නම් තේරුම් ගන්න බැහැ. ප්‍රශ්නයක් ඇවිල්ලා වටපටලවාගෙන. මොකද්ද? මෝහිත පහළ වෙනවා. මෝහයේ හේතු වෙන පැටලිච් එකක් පස්සේ කියලා මෝහිත පහළ කරගත්තා. අනේ හිතේ හැටි. මන්ද මට නම් දැන් ඔළුව අවුල් වෙනවා විශ්සු හැටලා තියෙන්නේ. වික්ෂිප්ත හිත පහළ වෙනවා. දැන් වික්ෂිප්ත හිත් ජාතිය. මට නම් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ මගේ පාඩු දැන් මට නිදහසේ ඉන්න පුළුවන්. අනේතර සමාධි හිත පහළ වෙනවා. දැන් මේ වගේ එකින් එක මේ හිත් පහළ වෙන ප්‍රමේයයක් තියෙනවා. මේවත් හිත් ජාති. මේ ගතේ ಜಾති මොහොතක් ගන්න යනවා වගේ හිතේ ಜಾති හිතතලා මොහොතක් ගන්න බිනි බිදී යනවා. මේ එක ಜಾතියක්වත් අනාදීය බලන්ගෙන ආපුවා නෙමෙයි. හේතුවක් නිසා පහළ වුණා ඵලයක්. හේතුව මාත්‍රයක් නම් ඵල මාත්‍රයක් හේතු මාත්‍රයක ඵල මාත්‍රයක් වශයෙන් පහළ ඉතිගත් මාත්‍රයක ಜಾතියක්. ಜಾති මාත්‍රයක්. මෙන්න මේ විදිහට ಜಾති මාත්‍ර ජරා මාත්‍ර ඔකකෝ ඉන්නේ කොහොමද? ක්ෂණික මොහොතව යන්නේ ওই විදිහට. දැන් අපි ಜಾති ජරා කියන හැම එකක්ම දකින්න ඕනේ ක්‍රමවේදී. ජරාව කියන වචනේ ගත්තාම කුණු ගොඩ කියලා ගත්තාම මේ එවනගේ දෙවියන්ගේ කුණු නෑනේ. දෙවියන්ගේ ජරාව මොකද්ද? ඒක වෙන්නන්නේ මොකෙද? ශනික ජරාව මොකද්ද? ඒක වෙන්නන්න ක්‍රමයක් නෑනේ. එනන්නේ දැනගන්න ඕනේ දෙවියන්ගේ අපි ජරාවක් ගැන පින්නවලා. මොකද මේ දෙවියන්ට තිබුණ ಜಾති ජරා ජරා කිව්වේ. ඊ අවස්ථාව ඉක්ම යනවා. අවස්ථාව දුර්වල වුණා. වෙන අවස්ථාවක් උදා වුණා. තියෙන අවස්ථාව දුර්වල වුණා. තව අවස්ථාවක් උදා වුණා. දැන් මේක මොහොතක් ගානේ ಜಾති ජරා මරණ. මේ කියන්නේ වනි දිගට. දැන් මේකේ කියන ක්ෂණික උපත සහ ක්ෂණික මරණ. මේක මොහොතක් ගානේ යනවා. එතන ඒකේ හේතුඵලයක් ඒ මොහොතේ දෙනවා. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ කියෝ න්‍යාය ධර්ම. එහෙනම් මොන මොහොතක හරි ඒ ಜಾතිය හටගන්නකොට ඒ හේතුවේ ඵලෙ වශයෙන් ಜಾතියක් උදා වෙනවා. ඒ උදා වෙන ඒකට කියනවා ಜಾති කියලා. ක්ෂණික ಜಾති. එනං අප්‍රමාණ ಜಾති බහුකරේ තමයි උපතේ වඩා මරණයට යම් මිනිසෙක් කියන්නේ. අනන්ත අප්‍රමාණ ಜಾති ජරා මරණ බහුකරගෙන. ಜಾති ජරා ව්‍යාධි මරණ. උපජේ සාන්තති ජනතා අනිත්‍යතා කියලා තෝකර විග්‍රහ කරන පොත්වල අටුවා විග්‍රහයේදී වෙලා තිනවා. ওই හතර විග්‍රහයෙන් ලක්ෂණ රූප විග්‍රහය කියලා හේකේ. ಜಾති ජරා ව්‍යාධි මරණ කියන එක ඔක ධර්මයේ පැහැදිලි වෙලා තිනවා වචන හතරකින්. ওই වචන හතර. ඊටාම කුඩා මොහතකුත් උප්පත්තිය ಜಾති ඒකේ දුර්වල වීම ජරාව. ඒකේ වැහැරිලා යන මර ව්‍යාධිය. ඒක දකින්නේ නැති අවිද්‍යා මාල්ලම ඒකේ මරණ. ඒකනම් තව එක උපත ජාතිය. ඊට පස්සේ ඒක ඊට පස්සේ දුර්වල යන එක ජරාව. ඒක තව දුරටත් පවත් ගන්න බැරි අසාධ්‍ය තත්ත්වයකටපත් වීම ඒකේ ව්‍යාධිය. ඒ තත්ත්‍ය අවිද්‍යා මාල්ලගේ ඒකේ මරණ. තව ජාතත්වයක උප්පත්තියක් ආව තව ආයසරයක් පතු වුණා. ඒකේ ආයිත් අලුත් ජාතිය. ඉතින් මෙහෙම ඇහිපිය ගන්න මොහොතක් තව සූක්ෂම බෙදුවත් ජාති ජරා ව්‍යාධි වර්ණ ජාති ජරා ව්‍යාධි වර්ණ මේ ක්‍රියාදාමයක් කරන එකාකාර රූපයක් නැහැ. එකාකාර කයක් හෝ එකාකාර ද්‍රව්‍යයක් හෝ එකාකාර සත්වයක් හෝ නැහැ. සියලු තැන තිබෙන සියලු දේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි වර්ණ ජාති ජරා ව්‍යාධි වර්ණ ජාති ජරා ව්‍යාධි වර්ණ කියන්නේ මෙන්න මේ ක්‍රියාදාමයක් තුළ මොහොතක් මොහොතක් ගානේ තියෙන තත්ත්වයක් ගෙවිලා යනවා, තව තත්ත්වයක් මතුවෙනවා, ඒ තත්ත්වෙ ගෙවිලා යනවා, තව තත්ත්වයක් මතුවෙනවා. මේ සියල්ලම හේතුවක් නිසාමයි මතුවෙන්නේ, හේතුවක් නැතුවමයි ගෙවිලා යන්නේ. හේතු පරිත්‍ය සම්බුතං හේතු බංගා නිවිජති කියන මේ සිද්ධාන්තය තමයි ওই ක්‍රියාවලිය යන්නේ. ওই ක්‍රියාවලියෙන් පිට ඉතිරව එකාකාර පවතින යමක් තියෙනවා කියලා හැවටෙනවා මිසක්. ඇති රූපයක් වෙන්නන්නේ කිසිම කෙනෙකුට සමත් නැහැ, කොහෙවත් නැහැ ලෝකෙ තුල. මෙන්න මේක දැක්ක දාර දකිනවා ආත්ම දෘෂ්ටිය ඉවරයි. ආත්මය කියලා ගන්නේ මොකද්ද කියලා දකින්න. හිත තුල හෝ ගත තුල නැහැ කියලා දැනගත්තාම රූපේ ආත්මයයි, වේදනා ආත්මයයි, සංඥා ආත්මයයි, සංකාර ආත්මයයි, විඥාන ආත්මයයි කියලා ගන්න දෘෂ්ටියක් තිබුණා. මේකෙදි කියනවා උච්ඡේද දෘෂ්ටිය. රූපයේ තුල ආත්මය තියෙනවා, වේදනාව තුල ආත්මය තියෙනවා, සංඥාව තුල ආත්මය තියෙනවා, සංඛාර තුල ආත්මය තියෙනවා, විඥාන තුල ආත්මය තියෙනවා. දැන් ආත්මය තුල රූප තියෙනවා, ආත්මය තුල වේදනා තියෙනවා, ආත්මය තුල සංඥා තියෙනවා, ආත්මය තුල සංඛාර තියෙනවා, ආත්මය තුල විඥාන තියෙනවා. ආදී වශයෙන් මේ ගන්න යතින එක සාසෝධ දෘෂ්ටිය කියනවා. මෙන්න මේ දෘෂ්ටි දෙකට කියනවා ආත්ම දෘෂ්ටිය.
සක්කායි දිට්ඨිය. සක්කායි දිට්ඨිය බෙදෙනවා සාසය දෘෂ්ටිය සහ වෘත්තිය දෘෂ්ටිය කියන කොටස් දෙකට. ওই දෙකම බෙදලා ඉවරයි. ඔන්න ඔය දෘෂ්ටිය ගත්තාම ආත්ම අජිරියක් ඔයවත් දිනනවාද කියලා බලනකොට ආත්ම වශයෙන් රැවටෙනවා මිසක් ආත්ම වශයෙන් මොකද මේක ගන්න තියෙන එක දැක්ක දාට. රූපය තුලවත් වේදනාව තුලවත් සංඥාව සංකාර තුලවත් විඥාන තුලවත් එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවම ආත්මා කියලා ගන්න එකක් ඒවැ නැහැ. ඒව ඇති වෙන්නේ මොකද මෙන්න මේ හේතුඵල ධර්ම ක්‍රියාදාමයේ මිසක් වෙන සදාතනික විචිරපතන එකක්වත් ඔයතුල නැහැ කිව්වහම ලෝකෙ ඔච්චරයි කියලා දැක්ක දාට. ඕක ඉවරයි. විශේෂ ජීවිත සක්කාය දිට්ඨිය කිව්වෙත් ඕක එකක් ඉවරයි. ඕක විග්‍රහ කරනවා 62ක් අවිද්‍යා දෘෂ්ටියත් ඉවරයි. ඕකයි යථාර්ථය. ඉතින් මේක තෝරා ගන්න ඕන හරි ගැඹුරු තැන. ඉතින් ඒ නිසා මෙහෙම ගත්තාම ජාති තෝරා ගන්නවා. ඉතින් භව ජාති. තරහ භව නිසා තරහ ජාතියක් ආවා. කොටි තෝරා ගත්තාම අපි අති සූක්ෂමව බලන්න ගියොත් අපේ මානසිකත්වයේ ඉඩම ඇති. සියුම් ඇති. පොඩ්ඩක් ගණී බලද්දී පොඩි ඔලිය ගොනේ එක බලා ගන්න. අති සූක්ෂමේ දකින්න ලෞත්‍රා බුදුරයන් වහන්සේ. චිත්තක්ෂණ එහෙම දකින්න වෙයා විට. සමහර අය හැවටලා ඉතින් ඔය චිත්තක්ෂණ දකින්නවා කියලා කියනවා භාවනා කරනවා. චිත්තක්ෂණේ දකින්න තියා රූපක්ෂණේ දකින්න කොහොමද? පරමාණුව දකින්න කොහොමද? බුදුරයන් ලෞත්‍රා බුදුරයන් වහන්සේ දැක්කම පස්සේ දැක්කේ අන්තිම සියුම් භූතේ පෙරේදී දැකලා තියෙනවා අති සියුම් කය කියන්නේ. මොගලන් මහරහතන් වහන්සේ ඊට මෙහැදී එක ශ්‍රාවකීකවත් ඒක දැක්කේ. මේ පෙරේත කය කියන්නේ ඕවා පොදි. රූප පොදිය. අති රූපසම නිසා අනික් කෙනෙක්ගේ රහතන් වහන්සේ නමගේ දිවසට අපි ඉන්නේ. ඒ පිරිත් එකම ශ්‍රාවකයන් වහන්සේ කවුද? මොගලන් මහරහතන් වහන්සේ දැකලා තියෙනවා ගිජ්ජකූට පළුවතේ පාවුල මහ පිරිතරැලා කඩඩක් යනවා. ඒ පිරිතරැල අනික් දිවස් ඇති රහතන් වහන්සේ නමක් දැක්කේ නැහැ. මේක දැකලා හිටන් කිව්වහම අපිට පේන්නේ නැත්තේ මොකද? අනික් රහතන් වහන්සේලා දාන අනික් විශ්ව රහතන් අපි ඒක දැක්කේ නැහැ, දකින්නේ නැහැ. බුදුරන් වහන්සේ ගිහන්නේ මහණනි, ඔය වේදරැල මම දැක්කේ එදා බොහොම වෙලදී. චුතෝපාත්‍යානි ලෝබල්ල විලා. ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර කල් නොකියේ? සාක්ෂියක් නැහැ නේ කියන්නේ. දැන් ඔබලා සාක්ෂියක් ඉන්නවනේ. මොකලන් දැක්කනේ. මං ඉතලා කියන්නේ පිළිගත්තේ නැත්නම් එහෙම. විශාල අපරාධයක් වෙනවා, පාපයක් වෙනවා. ඒ දෘෂ්ටිගත වුණොත් එහෙම. තථාගතයන් වහන්සේ කිව් දේ නොපිළිගත්තු සාක්ෂියක් නැති නිසා මම මෙතෙක් කල් කිව්වේ නැහැ. බුදුරණන් වහන්සේ මේ හොඳ දේශනා කරනවා. එහෙනම් මෙච්චර සියුම් පෙරේතයෙක් දකින්නවා දිවස් නැත්නම් මේ සාමාන්‍ය රාතන් වහන්සේටවත් මේ දැකින මිනිහ මේ සුද්ධාටකේ දැක්කා කියන පිළිගන්නේ කොහොමද? සුද්ධාටකේ කියන පෙරේතයාගේ ලක්ෂයෙන් කෝටියෙන් එකක් තමයි සියුම්. ඔය මල පෙරේතයව දකින්න දිවසට බැන්නා. සුද්ධාටකේ දැක සාමාන්‍ය මිනිස්සු ඉන්නවද භාවනා කරනවා. ඉතින් මේ මුලාවල් තේරුම් ගන්න ධර්මයේ අනුකූලව ගැලපෙන්නේ නැහැ. නමුත් අපි දකින්නේ මොනවද? ඔච්චර දුර යන්න ඕනේ යමක යමක ආශාව වැදෙනවා. යමකින් නම් තෘෂ්ණාව නැගෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්නේ කොහෙල විදහින්ද? යම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපද්දමානා උපදී දිට නිවි සමානා නිවිදි. මේ තණ්හාව උපදින්නේ පවතින්නේ කොහෙද? මේ ලෝකේ යම ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ අන්නේ ඒකේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෙදලා බලන තැනක් පින්න කොතින්ද යනකන්? ඔබේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යම් රූපයක වැදෙනවද? රූප පොදියක. අන්නේක හොයාගන්න වෙන්නේ ඇති. මොනවාදී තියෙන්නේ? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපද්දමානා උපදී දිට නිවි සමානා නිවිදි. ඔන්න හොයාගන්න ඕනේ. ඇහැ හොයාගන්න ඕනේ. චක්කු බලාගත්තාම ඇති චක්කු වල හැටි. පරමාණු හොයන්න යන්න ඕනේ නිවන් දකින්න. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපද්දමානා උපදී දිට නිවි සමානා නිවිදි. මේ ඇහැට වෙන්නේ රූප තියෙනවා. ඔන්න ඔවට තණ්හා වැදෙනවා. ඔන්න ඔක හොයාගන්නකෝ. ඔය මට්ටම ඇති. තණ්හා විඳින්න. ඔතනයි තණ්හාව ගොඩ නැගෙන්නේ. ඔතනයි පවතින. ඔන්න ඔක අනිත්‍ය දුක නැතතාවය දැකලා වාසි තණ්හාව ගොඩ නැගෙන්නේ නැහැ. ඊට වඩා සියුම් දෙයක. ඒකෙන් විඳින්න පුළුවන්. නිදෙන ක්‍රමෙ. චක්කු විඥානා ලෝකේ පිය රූපං සාත රූපං. ඊයර ක්‍රමයට යනවා. චක්කු සංපස්සෝ ලෝකේ දේව දැකින දැයි නැ වැටෙනා. චක්කු සංපස්සජා ලෝකේ පිය රූපං සාත රූපං. ඔන්න ඔය විදිහට ඇහැ පිළිබඳව චක්කු ඒ වගේම රූප චක්කු විඥාන චක්කු සංපස්සජා වේදනා කියලා තණ්හාව පොන්නගෙන අවස්ථා පහක් තියෙනවා. සෝත සද්ද සෝත විඥාන සෝත සංපස්සජා වේදනා කියලා තණ්හාව පොන්නගෙන අවස්ථා පහක් තියෙනවා කලමුල් කරගෙන. ගාන ගන්ධ ගාන විඥාන ගාන සංපස්සජා වේදනා කියලා නාසයේ මුල් කරගෙන තණ්හාව පොන්නගෙන අවස්ථා පහක් තියෙනවා. දිව රසය දිවහා විඥාන දිවහා සංපස්සය වේදනා කියලා දිව මුල් කරගෙන තණ්හාව ගොඩනගෙන අවස්ථා පහක් තියෙනවා. කාය පොට්ටබ්බ කාය විඥාන කාය සංපස්සය වේදනා කියලා අපිට තේරුම් ගන්න පුළුවන් දැනගන්න වැටහගන්න පුළුවන් හරිය කාරණා පහක් තියෙනවා.
මන ධර්ම මනෝ විඥාන මනෝ සංපස්ස මනෝ සංපස්සජ වේදනා කියලා හිත පිළිබඳව අවස්ථා පහක් තියෙනවා. ඔන්න ඔය තිස් පොලේ තමයි තණ්හාව හටගන්නේ පවතින්නේ. නිවන් දකින්න මොකද කරන්න ඕනේ? ඔන්න ඔය තණ්හාව හටගන්න තැන බලලා ඔය තණ්හාව උතින් ඉවත් කරගන්න චන්දරාගේ නිදහස් වෙන ඔය ඩිගේ. එදාට නිවන්. ඔයින් එහාට හොයන්න කිව්වේ නෑ නිවන් දකින්න. ඔයින් එහාට හොයන්න කිව්වොත් අචින්ත ලෝක විශේෂ වාස්තු කියලා විශේෂ වෙන්නේ වාගීව. ලෝක විශේෂ අචින්තයයි. පරමාණු හැන්නේ කිව්වොත් එහේ විශේෂ වෙන්න පුළුවන්. මොකද මානසිකත්වයේ දරන්න බෑ ශ්‍රාවක මනසෙත් යවන්න බෑ. අතිසියුම් කරලා යවුවොත් එහෙම ඔයින් එහාට රහත් වෙන්නේ අරිහත්ත්වයටපත් වෙන එක ඔයින් එහාට යවන්න දෙන්නේ. ඔය ටික තේරුම් ගත්තාම රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරගන්න හොඳම ඇති. ප්‍රඥා බහල කරගන්න. එයින් එහාට යනවා දැන්. ඔය විවිධ භාවනා ක්‍රම වලින් යවල යවල අන්තිමට පිස්සු වෙලා අතර වෙන්නේ ඒකයි. කියලාම කියනවා කරන්න එපා කියලා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ එහෙම. ඉතින් මෙන්න මෙතෙන්දි දකින්නවා. අපි යෝන් ಜಾති දකින්න හැටි. ಜಾති ධර්ම සූත්‍රයේ වෙන මොනවද ಜಾති? චක්කු ಜಾතිය. රූප ಜಾති. චක්කු විඥාන ಜಾති. චක්කු සංපාස ಜಾති. චක්කු සංපාස ජා වේදනා ಜಾති. ඔය තියමයි වෙන්නේ. සෝත ಜಾති. සද්ද ಜಾති. සෝත සංපාස ಜಾති. සෝත සෝත විඥාන. සෝත සංපාස. සෝත සංපාස ජා වේදනා. ඔන්න ಜಾති පහ. කලපිලිපද. ගාන ಜಾති. ගන්ධ ಜಾති. ගාන විඥාන ಜಾති. ගාන සංපාස ಜಾති. ගාන සංපාස ජා වේදනා ಜಾති. ඔන්න තවත් ಜಾති පහ. ජීවහා ಜಾති. රස ಜಾති. ජීවහා විඥාන ಜಾති. ජීවහා සංපාස ಜಾති. ජීවහා සංපාස ජා වේදනා ಜಾති. මෙන්න තවත් පහක් දියුණු කරගෙන. කාය ಜಾති, පොට්ටබ්බ ಜಾති, කාය විඥාන ಜಾති, කාය සංපාස ಜಾති, කාය සංපාස ජා වේදනා ಜಾති. ඔන්න තවත් ಜಾති ධර්ම සූත්‍රයේ දැනගන්න ಜಾති ටික වෙන්නේ. මනෝ ಜಾති, ධර්ම ಜಾති, මනෝ විඥාන ಜಾති, මනෝ සංපාස ಜಾති, මනෝ සංපාස ජා වේදනා ಜಾති. ඔන්න ඔය ಜಾති ටික දැනගත්තාම නිවන් දකින්න ಜಾති ටික ඔයක දිනනවා. ඔන්න ඔය ಜಾති ටික හටගන්නේ මොකෙන්ද? ඔන්න ඔය ටික ජරාවටපත් වෙලා මරණයටපත් වෙන හැටි බලන්න. ඉතින් ඔය මොහොතක් මොහොතක් ගානේ සිද්ධ වෙන එකක් නෙවෙයි, අවුරුදු ගණන් තියාගෙන එකක් නෙවෙයි මේ. චක්කු ජාති රූප ජාති. චක්කුංජ පරිච්ඡ රූපේච උපාදී චක්කු විඥාන තින්න සංගති පස්සෝ ඔන්න වැටුණා චක්‍රේ ලහුනේ දැන්. දැන් කොයි විලාද මේ? අවුරුද්දක් යනවාද මේක? එහේ යමාර රූපියක් දිහා බලපුවහම චක්කු විඥානයක් පහළ වෙන්න අවුරුදු ගණන් බලා ඉඳුවේද කාලය බලන්න එකද මේ කිව්වේ? එහේ රූපියක් දිහා බලනකොට චක්කු විඥානය පහළ වන්නේ දැක්කේ. ඉතින් දැන් ජාති කීයක් ඉඳන් හින්ද වුණා? ඒ රූපේ දකින්න පහළ වෙච්ච ඒ මොහොතේ ඇහැ එක જાතියක්. ඒ මොහොතේ ගෝචර වෙච්ච රූපේ තව જાතියක්. ඒ ඇහැට රූපේ ගෝචර වීම නිසා හටගත්ත චක්කු විඥානේ ඒ මොහොතෙමයි. මම තව જાතියක් එතන පහළ වුණා. ඊට පස්සේ ඒක ස්පර්ශේ චක්කු සංස්පර්ශේ ආවා. තියෙනවා ලස්සනට. ස්පර්ශේ ආවා. දැන්නවා. අන්න ස්පර්ශ જાතියක්. හරි ලස්සන ආස්වාදයක් දෙන රූපයක් පිළිපිනි තියෙනවා. මේ බලන මොහොතේමයි. චක්කු සංස්පර්ශය වේදනා જાති. ඔන්නේ જાති භාවන ඇහැවිලිවද. ජාති පහ එක සැරේ බලනකොට පහල ජාති පහ අධික්ෂණයකින් ආවේ එහෙම සද්ද ආශා හරි මේ සද්දි හිතනකොට මොකද කන ඒකේ යොමු වෙච්ච ජාතිය කන තිබුණා ඒක ඉන්ද්‍රියක් ඒකෙන් කොටසයි ගන්න යොතන මොකද සද්දේට යොමු වෙච්ච මොහොතේ තිබිච්ච කන ඒ කනටයි ඒ සද්දේ ඇහුනේ ඒ ඇහිච්ච සද්දේ ඒ කනයි ජාති දෙකක් සෝත ජාති සද්ද ජාති ඒ හේතුවෙන් හටගත්තා සෝතන්ද පරිච්ඡ සද්දේ උපදී සෝත විඥාන එතරම් සෝත විඤ්ඤා ජාති එතනයි ආ. ඒක මුල වෙන කොහෙවත් නෙමෙයි. එතනමයි පහළ වුනේ. ඒ ජාති ඉස්සෙලා තිබුණේ නැහැ. ඉදිරියට ගියෙත් නැහැ. එතනම පහළ වුණා. එතන බිඳිලා ගියා හේතු බල බිඳිනකොට. අනිත් සද්ද ජාතිය. සෝත ජාති, සෝත විඤ්ඤා. සෝත සද්ද සෝත විඤ්ඤා. සෝත සංස්පර්ශේ. ඒකත් සමග අවිද්‍යාවෙන් බැඳලා හිටා. හොඳ සද්දේන හරි මෙහෙවි. තව අහවි ඉන්නවා. හරි ආස්වාදයෙන් ඒක සුව විඳිනවා. ඔය ඔක්කොම එකට ආවා. ජාති පහ පහළ වුණා ක්ෂණයේ. සද්ද ඇහෙනකොට. හරි සුවදයි. ආග්‍රාණි කරනකොට ගාන ජාති එතනම ක්‍රියාත්මක වුණා. ගන්ධ ජාතියත් ආවා එතෙන්ට. ගාන විඥාන ජාතියකුත් පහළ වුණා. ගාන සංස්පර්ශයකුත් ඒ විඥානයේ තියෙන ස්පර්ශයක් ආවා. ඒකේ වේදනාවක් දැනීමක් ආවා. හරි සුවඳකි ආස්වාදසාර දැනීමක්. ජාති භාග පහළ වුණා මොහොතකින් ඉගෙනකොට. කටට ගත්ත ආහාරයක්. හරි රසයි. හිතරගෙන ජීවහා ජාති, රස ජාති, ජීවහා විඥාන ජාති, ජීවහා සංපස්ස ජාති, ජීවහා සංපස්ස ජාති වේදනා ජාති. ඒ මොහොතින් පහ පහළ වුණා. දැන් ಜಾති විවේකයේ කොතරද? වැටෙන මට්ටම හොයන්නේ. ඓතිහාසිකව හිතන්නේ කියොත් එහෙම වැටෙන්නේ නැහැ. ශ්‍රාවක ගෝචර මට්ටම ඉක්ම යනවා. ඉක්ම යන්නේ නැතුව තමාගේ හිත කෙලෙස් වලින් බැඳෙන තැන් ටික බලා ගන්න. ඔන්න 15 වෙනි ಜಾති මොහොතක් ගන්න. ඔය විදිහේ ಜಾති 30ක් මොහොතක් ගානේ බලනකොට ಜಾති පහ පහලන බැරිම මුල් කරගෙන අහන මොහොතේම ಜಾති පහ පහලන අහිම මුල් කරගෙන ආග්‍රහණය කරන මොහොතේම ಜಾති පහ පහලන ඒක මුල් කරගෙන ඒ අරමුණ මුල් කරගෙන හත ගන්නකොටම අරමුණ මුල් කරේ ಜಾති පහ පහල වෙනවා ඉස්පර්ශයක් ගන්නකොටම ස්පර්ශය මුල් කරේනේ ಜಾති පහ පහල වෙනවා හිතනකොටම අරමුණ මුල් කරේනේ ಜಾති පහ කේ මොහොතේ පහල වෙනවා අදි වේගයෙන් මේ ක්‍රියාකාරීත්වය යනවා දැන් ಜಾති කොච්චර යනවාද අපි මොකටද ගන්න ඉතින් ඔය පත් වෙන ಜಾතිය හේතුවක් නිසායි පහළුනේ අරමුණක් නිසායි ඒ අරමුණ නිකන් ඉවරට පහළ වෙන්නේ නැහැ. මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච උපාදී චක්කු විඥානගේ සිද්ධාන්තයත් එකයි ඔබ සිද්ධ වුණේ. අන්න බලාගෙන යනවා. මේ ඇහැ જાතියක්, ওই රූප જાතියක්. ওই නිසා ඉස්සෙල්ලා නොතිබිච්ච පිරීමක් වෙන්නේ. ඒ රූපේ වෙනවා දැන් ඒ ඇහැට. ඉස්සෙල්ලා ඒ ඇහැ වෙන්නේ නැහැ. පස්සේ වෙන්නේ නැහැ. ඒ මහා වර්තමාන මොහොතේ. චක්කු විඥාන જાති පහළනේ ඒක මුල් කරගෙන. ඒ ස්පර්ශයත් ඒ මොහොතේ ඉන්නේ. එහෙනම් ඒ රූපේ දැක්කේ නැත්නම් ඒ මොහොත ඇහැ ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒ වගේ මේ විඥානයේ පහළුනේ නැත්නම් ඒ චක්කු විඥානයේ මූල කෙනේ චක්කු සංස්පර්ශයේ පහළ වෙන්නේ නැහැ නේද? හේතුවේ ඵලය ඔහොමයි ඉන්නේ. ඒකේ ලබන්නා වාස්වාදී හේ බලන මොහොතේමයි. එහෙනම් චක්කු විඥාන ඒතර චක්කු සංස්පර්ශය වේදනා. ಜಾති පහක ඒ මොහොතේ ක්‍රියාත්මක වුණා. ඒ අරමුණ ඉක්ම යනකොට මොකද වෙන්නේ? තවත් දුරට ওই ಜಾති පහම ක්‍රියාත්මක වෙන්න බෑ මොහොතකින් වැහැරිලා ගියා, පිඳිලා ගියා, ඉක්ම ගියා. ආයිතරය බලනකොට තව ಜಾතියක් පහළ වෙනවා. ඉතින් මේකට කියනවා සූක්ෂම ಜಾති. තින්නන් සංගදී පස්සෝ ඔන්නෝගේ පරිත්‍යාග පාදිර බයි නැහැ තින්නන් සංග ඔය තුනේ එකතුව නෙමෙයි කියන්නේ ඔය තුන සංග තුනක් සංග කිව්වේ කෙලෙස් වලට කොහොමද කිලෙස් වෙන්නේ ඇහැ නිකම්ම කිලෙසයක් වෙන්නේ නැහැ අන්න සංගේ හැදෙන හැටි බුදුරන් වහන්සේ දේශනා කළා සතිවට්ටාන සූත්‍රයේ ලස්සනට මොකද්ද චක්කු ලෝකේ විය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජමන්නේ එහි හටගත් රූප චක්කු තණ්හා අන්න එක සංගය රූපන් ලෝකේ පිය රූපන් සාත රූපන් ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජි එතනි විසමාන නිවිති වෙන රූපයේ සංගය කෙලෙසේ තණ්හාවටයි සංගය චක්කු විඥාන ලෝකේ පිය රූපන් සාත රූපන් ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජි වෙන චක්කු විඥානයේ සංගය මෙන්න මේ සංග තුනේ කුලහම් කදින් තින්න සංගති වස්සෝ ඔන්න සංස්පර්ශය ඇති ඇති ඔන්න ඉස්පර්ශයට කියනවා සංපස් අනිත් ජාති පහළ වුණා සංපස්සේ ජා වේදනා පසවත් ජා වේදනා සම්පස්සින් හටගත් වේදනාව අවිද්‍යාව මුල් කරගෙනනේ වැඩිම පහළ වුණේ. මෙන්න අවිද්‍යාව නිසා ජාති පහළ වෙන ක්‍රමවේදී. ජනේකින් පහළ වෙච්ච ශනික ජාති අවිද්‍යාව සමග සම්බන්ධේලා සම්පස්ස වෙලා සම්පස්ස වේදනා කියලා හටගත්තා. චක්‍රයේදී වැටලා මොකද වෙන්නේ? වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති. පටන්ගත භවය මොකද්ද? කර්ම භවය. අති කම්ම භව අති උප්පති භව. කර්ම භවයක් තියෙනවා උප්පති භවයක් තියෙනවා. දැන් මොකද හටගත්තේ? මේ හිතලා කියලා කරලා කරන වැඩ පිළිවෙල නිසා කර්මයක් නිසා හටගත ජාතියට කියනවා. කර්ම බව හටගත් අන්තිවල මොකද්ද? පේන බව තියෙනවා. හරි ලස්සනයි. දර්ශනීයට බවට හිත හිටිට. මඩවලන රූප වාසය යන මානසික අතීතෙකට නැගිට. බව නැහැ. භවයේ ජාතිය මොකද්ද? කාමයන් පරිහරණය කරන කාම ජාතියක් වුණා. ඒ නිසා මොන්නේ කියලා විදිහට ජාති දී. ජාති කාමයන් සමග සංගියත් සමග එකතු වෙලා තින්න සංග වෙලා. ඒකින් හටගත් ස්පර්ශින් හටගත් පරිත්‍යාග උපාද ක්‍රියාවලියත් තුලින් කර්ම භවය යන්නේ. ඔන්න ඔය කර්ම භවේ කොට නැගුණා මොකද වෙන්නේ? ඔන්න ඕක තමයි කවදා හරි අනුසේ වශයෙන් පැවතිලා උප්පත්තිය ලබා දියර මේ කයි ඉවත් වෙලා ආයි මේ ඇහැ මේ කන ආදී මත්ලේ මේ ගොඩවල් ටික මැරිල යන දවසට වෙනකොට ඔයින් නතර වෙන්නේ නැතුව ඊළාට ගොඩනගන්න හේතුන උප්පත්ති භවයට හේතු වෙන්නේ. අත්ති කම්ම භව අත්ති උප්පත්ති භව. අන්න භවය කියන්නේ ඉතල කර්ම භවය. උප්පත්ති භවට කියනවා දිනේ පුනර්භවය. කම්ම භව උපත් භව කිව්වේ ඒකයි. ඒ භවයේ පුනර්භවයක් හැදෙනවා. ඒ නැවත භවයක් හැදෙනවා. මොකක් නිසාද? මරණාසන්න මොහොතක ඔය විදිහට කර්ම භව වශයෙන් රැස් කරපු කොනසක් තියෙනවා. මොනවද මේ කිව්වේ? වේදනා ස්කන්ධෝ, සංඥා ස්කන්ධෝ, සංකාර ස්කන්ධෝ, විඥාන ස්කන්ධෝ, අයං උච්චති භව. භවයේ විග්‍රහ කරමු හැටි. වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියන මෙන්න මේකට කියනවා භවය කියලා. භවපත්‍යා ජාති. මේ කියන්නේ මේ භව මොනවද? මේ මිනිහේ කියලා ඉදලා මැරිලා යන්නේ සසල ගමන ඉස්තරේ මේ පරිත්‍යාගපදේ මේ විග්‍රහ කරලා. ඒකේ හටගන්න අවිද්‍යා තුනා දෙකේ ගමන පරිත්‍යාගපදේ මේ විග්‍රහ කරලා. පරිත්‍යාගපද අප්‍රමාණයි කිව්වේ ඒකයි. අජීවී වල පරිත්‍යාගපද ක්‍රම වේදියක් තියෙනවා. ඒක මේකට ගන්න බෑ. පැටලිවොත් ඔක පැටලෙනවා. අන්න මෙතෙන් මේ උපත්ති භවයට එන්න කර්ම භවය සකස් කරගත්ත ආකාරය වෙතියි. දැන් විඥානයයි විඥාන ස්කන්ධයයි තෝරා ගන්න ඕන. විඥාන ස්කන්ධය මොනවද හැදලා තියෙන්නේ? නාම ගෝත්‍ර උලි නාම ගොත්තන්න ජීවිතය දිරන්නේ නැහැ. දිරන්නේ නැති කැලේනේ හැදිලා තිනා භවයේ. අනන්ත භවයේ පටන්ගෙන ආපු භව ගමනක් හැදෙනවා. මොනවද? විඥාන විඥාන ස්කන්ධයට එකතු වෙනවා. රූපාකාරයන්ගේ ලක්ෂණේ රූපස්කන්ධයට එකතු වෙනවා. වේදනාවන්ගේ හටගත් වේදනා මාත්‍ර වේදනා ස්කන්ධයකට අතීතයට යනවා. සංඥා මාත්‍ර මතක සටහනක් වශයෙන් අතීතයට යනවා. ඔය මතක සටහන වල තමයි ඔය කියන්නේ භවයේ කියලා. සටහන් තියෙන බව අපිට හොඳට පැහැදිලිව පේනවා. යමක් කරලා කියලා හිතලා ඉවරෙනකොට ඒකේ ආකාරය, විදමු ආකාරය, ඒ සංඥා ඔක්කොම මතකයේ තියෙනවා. මොකද මතකයේ කියන්නේ? ඔන්න මතකයේ කියන්නේ මේක තමයි නාම ගෝත්‍රය කියන්නේ. අන්න ඒක තමයි වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන හතර පිළිබඳලා තියෙන්නේ. මෙන්න මේකට කියනවා භවය. අපි කරමු හැම ක්‍රියාවක්ම ඔබේ තියෙන කර්ම භවටයි. ওই කර්ම භව මතුවෙලා ඇවිදලා ඉඳන් අන්නාසන්න මොහතක හරි චුත වෙන මොහතක ඒකට අනුකූල උපාදාන ක්‍රිය මොනවද ඒ කර්මයන්ගේ? අන්න ඒක ඇදලා ඇවිදලා හිටන් ඒක කර්ම කර්මණ විදි ගතිනි විදි වශයෙන් විපාක අරුණත් පතු කරලා දෙනවා. අන්න ඒ විලාදී අවිද්‍යාව කුස්නාව දුරු කරලා තිබුණ නැත්නම් යථාබෝධී අපි වහල් වෙනවා ආපු අරමුණට. වහල් වෙලා හිටන් නැවතත් අනුකූල භවයක් හදනවා මන්නාසන්න මොහොතේ. අන්න ඒකට කියනවා පුනරු භවයේ මතු ජාතිය හේතියේ පරිසන්දි වෙන්නේ ඔකේ. කර්මයේ විපාක කියන දිනා කම්මා විපාකවත්තන්ති. අන්න ඒක තමයි තින් සිද්ධ වෙන්නේ කර්ම කර්ම නිමිති ගතිනි මිදි කියලා වතු කරලා. විපාකෝ කම්ම සම්භවෝ කියලා අන්නේ මොහොතදී ආයතරයක් හදගන්න පුනරු භවී කර්මය. ජාතිය හේතු වෙන කර්මය. වේදනා සංඥා සංකාර විඥාන යලි පොදවනවා නැවත. ඒ අනුහාරී. ඒ හේතු කුලින් හදගන්නා ඊළඟ භවය මොකද්ද? භවපත්‍ය ජාති කියලා පරිසන්දි ලබා දෙන ජාතිය. අන්න උපති භව. උපති භවී උපති ජාතිය. භව ජාතිය හොමයි යන්නේ. ඔය තමයි පරිසන්ධියක් ලබන තැන දින භව ජාති දෙක. ඒක තමයි පුනර්භවය සහ පුනර්ජාතිය. කර්ම භවය සහ කර්ම ජාතිය ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ විදිහට යනවා. ඒ නිසා තමයි ඒ ජාති ඇහෙන් බලනකොට ජාති පහක්, කනින් බලනකොට අහනකොට ජාති පහක්, මේ ආදී වශයෙන් මෝතක් ගන්න යන ජාති ක්ෂණික ජාති. ඕවෙන් එකතු වෙලා තමයි අර කියන්නා වූ කර්ම භවයේ ස්කන්ධ පහට හතරට එකතු වෙන්නේ. ඒක විතරයි තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ හතරේ ගොඩ ගැහිලා තමයි උපපතියේ හේතු විදිහට කර්ම භවය හදන්නේ. ඉතින් කර්මය කුඹරයි. තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. එතකොට ওই දෙලි විග්‍රහ කරනවා මේක හට ගන්න හැටි. අවිසංකාරයේ බීජයයි. අවිසංකාරකේ විශේෂයෙන් ඉක්ුත් කරගත්තා වූ ආස්වාදයේ වශයෙන් මෙහෙම ඉඳ තියනන කොච්චරද? අරහිම කොලන්න තියනන කොච්චරද? මෙහෙම කතා කරගෙන ඉඳ තියනන කොච්චර හොඳද? මෙහෙම ක්‍රියා කරන්න තියනන කොච්චර හොඳද? ඕක තමයි අවිසංකාරයේ බීජය. ඔන්න ඕක මරණාසන්න මොහොතේදී අන්න පුනර්භවය හදන කර්මයේ නැగిලා එනවා. කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම වලින් මෙහෙම ඉඳ නැත්නම්, මෙහෙම කියන්න නැත්නම්, මෙහෙම කරන්න නැත්නම්, මෙහෙම ජීවත් වෙන්න නැත්නම්, මේ වැඩේ කරන්න නැත්නම් ඔය අදහ දින ආරමුණේ එනකොට. අන්න අවිසංකාර බීජය ඇදලා. මොකෙටද දෙන්නේ? ඕක තමයි කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම තුනේ යමක් ඇද්ද? ඒක තමයි ඊළඟ අද්භවයට කුඹුර. මේක වපුරන්න පිළිදන දෙන්නේ. තෘෂ්ණාව තමයි වතුර. අර බීජය තමයි අවිසංකාරය තමයි ගෙන ඇගුණේ. අවිද්‍යාව නැති බැම්මේ වට වෙලා ඉඳන් ඔන්න ඔය ටික ආවට පස්සේ ඊළඟ අවස්ථාවේ බීජේ පැලුණා ඊළඟ අද්භයට ගියා. උපමාව උගයි. බුදුරන් වහන්සේගේ උපමාවක්. කර්මයේ කුඹුරයි. තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. අවිසංකාර බීජයයි. ඔන්න ඔය කර්ම භවයේ ගිහිල්ලා මරණාසන්න මොහොතේදී උප්පත්ති භවයේ කියන්නේ අවිසංකාර බීජය එතෙන්දි නැගෙනවා. අවිද්‍යාව විද හැදියොත් එහෙම ඔය විලාහත එනකොට කර්මයේ තිබුණාට වැඩක් නැහැ. මොකක් නිසාද? බීජ විහිදන්නේ කුකුර නැත්නම්, තෘෂ්ණාව නැති ජලයේ නැත්නම් අඩුවේ බීජ ඇති කරලා මොනවද කරන්නේ? පැලෙන්නේ කොහොමද? මෙච්චර කාල කරපු කාලෙ කොච්චර තිබුණාද? ඇවිදලා පැලෙන්නේ බීජට දෙන්නේ නැහැ. ගමන ඉවරයි. නෑ අවිද්‍යාව තෘෂ්ණාව කියලා කරන දාල හරි හතරපත් වෙච්ච එකනට බැම්මත් ඉවරයි. තෘෂ්ණාව මේ අවිද්‍යාව බැම්මත් ඉවරයි. තෘෂ්ණාව නැති ජලයත් ඉවරයි. කරපු කර්මයක් ඇද්ද? ඒ කර්මයේ තෘෂ්ණාවෙන් තොර නිසා. ඒක විහිදන්න එකක් නැහැ. බීජ විහිදන්න බෑ. අවිසංකාරත් ඉවරයි. පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර, අවිසංකාරේ බින්දල පරි බීජයක් නෑ. මොකේ විහිදන්නේ? කර්මේ ටිකම ක්‍රියාවක් විතරක් එනවා. එදාට කියනවා ක්‍රියාසිත පහල වෙන රහතන් වහන්සේ. කර්ම විතරයි අවිසංකාර නෑ. කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම පිටුම බාලකන් තියෙනවා. කර්මයට පුළුවන් ගමන් නෑ. කාය කර්මයට හෝ වාචික කර්මයට ඊළඟ අධ්‍යායන කියන්නේ මොනම හේතුවක්වත් නෑ, හැකියාවක් නෑ. ඒක හරි ගැඹුරුයි වැඩි මම කිව්වේ දවස ගානේ හරි අහනකොට පොඩ පොඩ හරි වැටෙයි. එහෙම එහෙම හරි තේරුන්නේ නැහැ මේක තවත් යට යනවා. මේක තෝරා ගන්න බැහැ හරි ගැඹුරු පැත්තක්. දවස ගානේ හරි අහනකොට ඊළඟ දවසට පොඩක් හරි ඒ මතකේ එකතු වෙනවා. ඒක දිහා තව ටිකක් තේරෙනවා. මෙහෙම මේක තේරිච්ච දාලා හරි අහතර පැහැදිලි ධර්මයන් බුදුරංහත් දේශනාලි මොනතරම් න්‍යාය ධර්මයන්ද මොනතරම් විද්‍යාවද්ද මේ ධර්මයේ කියන පුදුම න්‍යාය ධර්මයන් නේද හොඳට වැටහෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. එහෙම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක එකපාර කියලා බෑ. ඉතින් කොහොම අහන ගහනකොට මේ ಜಾති කියන එක කොහොම තේරෙන්නේ? දැන් ඉතින් බව ಜಾති වෙන හැටි දැන් දැක්කා. මේ ක්ෂණික බවත් ක්ෂණික ಜಾතිත් විග්‍රහ කළා. උපපති බව සහ උපපති ಜಾතිත් විග්‍රහ කළා. තවත් ඊ කොහොම ඇලි ඇලි අහන්නේ? ඒතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ නැහැ. දැන් මේ පරිගත කරගත්තේම සටහන් කරගත්තේවත් නැහැ. මේ චටි ගත කරගත්තේ ඒ හරි අහලා අහලා ඇලි ඇලි මේක ප්‍රගුණ කරගන්න.